ඔබ රැඳි සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ් අඩවියට.
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබගේම භාෂාවෙන් ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමග sbs.com.au/sinhalese.
අද අපි ලෝවටා විදෙස්විති සංග්‍රහය වෙනුවට ශ්‍රී ලංකාවේ හෙට පැවැත්වීමට නියමිත 7 වෙනි විධායක ජනාධිපතිවරයා තේරීමේ ජනාධිපතිවරණය හා සම්බන්ධව තියෙන පූර්ව සැකසුම් සම්බන්ධවත් අන්තර්ජාතිකව ශ්‍රී ලංකාව කෙරෙහි මේ වෙනකොට කොයි වගේ අවධානයක් දියුම් වෙලා තියෙන කියන කාරණාව පිළිබඳවත් අවධානයට ලක් කරන්නට හිතුවා. මොකද මේක අපේ ශ්‍රී ලාංකික ප්‍රජාවට බොහොම උණුසුම් කාරණාවක් බවට මේ වෙනකොට පත් වෙලා තියෙන නිසා. ඉතින් ඒ නිසා සුපුරුදු පරිදි අපිත් එක්ක සිකුරාද දවසේ සම්බන්ධ වෙන AFP ප්‍රවෘත්ති ජාලාවේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානි මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සූදානමින් සිටිනවා මේ සම්බන්ධව සමාලෝචනය කෙරෙන්නට. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් දිලුක්ෂි.
දැන් අමල්, අපි මේ වෙනකොට තියෙන තත්ත්වය පිළිබඳව සලකා බලද්දී අපි දන්නවා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයේ ප්‍රකාශයට පත් කිරීමත් සමගම කවුද මීළඟ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා බවට පත්වන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් අන්තර්ජාතිකයේ විශාල අවධානයක් තිබුණා. අපි දන්නවා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන මතභේදාත්මක කරුණු කීපයක් තිබුණා අන්තර්ජාතිකයට වඩාත් වැදගත් වන සහ උනන්දු වුණ. මේ පාර්ශ්වයෙන් සලකා බලද්දී ශ්‍රී ලංකාවේ කවුද ඊළඟ ජනාධිපතිවරයා කියන කාරණාව සම්බන්ධයෙන් අපි දකිනවා විශේෂයෙන්ම දකුණු ආසියාතික කලාපයේ ප්‍රබලයින්, ඒ වගේම ඇමරිකාව, යුරෝපා සංවිධානය, එතකොට එක්සත් ජාතීන්ගේ සංවිධානය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම, මේ වගේ ජාත්‍යන්තර සංවිධාන සහ රටවල් හරහා විශාල අවධානයක් ශ්‍රී ලංකාව කෙරෙහි යොමු වුණා. ඔබට මොනවද මේ වෙනකොට වාර්තා වෙන කරුණු ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය පිළිබඳව පවතින අන්තර්ජාතික අවධානය පිළිබඳව?
ඔව් නිර්ලක්ෂ, මෙතන මෙවර ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් වීම, විශේෂයෙන්ම ඔහුගේ පුරවැසිභාවය, එතරම් ඒ එක්කම ඔහු මීට කලින් අවස්ථාවේදී 2005 සිට 2015 දක්වා කාලයේදී ආරක්ෂක ලේකම් හැටියට කටයුතු කිරීමත්, ඒ වගේම යුද්ධ අවසාන කාලයේදී යුද්ධයට නායකත්වය දුන්නු නිලධාරියෙක් හැටියටත් ඔහුගේ කාර්යභාරය සම්බන්ධයෙන් තිබිච්ච විදේශ අවධානය අලුත් වෙලා තියෙනවා මෙවර මැතිවරණයේදී. මොකද ඔහු අපේක්ෂකයෙක් හැටියට පැමිණීමත් එක්කලා ඒ ඊට අමතරව ජාත්‍යන්තර වශයෙන් මේ මැතිවරණය කොහොමද පැවැත්වෙන්නේ කියන එක පිළිබඳවත් ලොකු අවධානයක් තියෙන බවත් අපිට පෙනී ගියා මේ අවස්ථාවේදී.
දැන් අපිට වාර්තා වුණා මේ ඊයේ දවස වෙනකොට මේ අන්තර්ජාතික නිරීක්ෂක කණ්ඩායම් ශ්‍රී ලංකාවට පැමිණලා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වුවා කියලා. අන්තර්ජාතික නිරීක්ෂකයන් සම්බන්ධයෙන්, මැතිවරණ නිරීක්ෂකයන් සම්බන්ධයෙන් වාර්තා වන තොරතුරුත් ඔබෙන් දැනගන්න කැමති අමත්.
නිරීක්ෂ, මෙතන අන්තර්ජාතික නිරීක්ෂකයන් හැටියට ලොකුම කණ්ඩායම හැටියට ඉදිරිපත් වෙලා තියෙන්නේ යුරෝපා සංගමේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම. ඔවුන් 80කට වගේ සංඛ්‍යාවක් මේ වෙනකොට ලංකාවට පැමිණලා තින්නවා. ඔවුන් තමයි විශාලතම විදේශීය ඡන්ද නිරීක්ෂක කණ්ඩායම හැටියට අපිට දැන් හඳුන්වන්න පුළුවන්. ඊට අමතරව පොදු රාජ්‍ය මණ්ඩලෙත්, ඒ වගේම දකුණු ආසියානු කලාපී කියන්නේ SAARC කලාපී රටවල්වල නිරීක්ෂකවරුනුත් ලංකාවට පැමිණලා තියෙනවා. ඒ එක්කම මැතිවරණ කොමිසම විසිනුත් නොයෙකුත් රටවල්වල නිරීක්ෂකයන්ට ඍජුවම ලංකාවට ආරාධනා කරලා තියෙනවා. ඉතින් මේ වෙනකොට 100කට අධික පිරිසක් ඒ විදේශීය නිරීක්ෂකයන් දැනටමත් ලංකාවට පැමිණලා තියෙනවා. ඒ නිරීක්ෂකයන්ට අමතරව දේශීය වශයෙන්ුත් සෑහෙන නිරීක්ෂකයන් ප්‍රමාණයකට මේ මැතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා අවසර ලබා දීලා තියෙනවා. විශේෂයෙන්ම පැෆරල් සංවිධානයත්, ඒ වගේම CMEV සංවිධානයටත් ඡන්ද කොමිසම විසින් ඔවුන්ට නිල පිළිගැනීමක් ලබා දීලා තියෙනවා. ඡන්ද ප්‍රකාශ වෙන ස්ථානවලටත්, ඡන්දේ ගණන් කරන ස්ථානවලටත් ඇතුල් වෙලා ඒ ඡන්ද කටයුත්ත කොහොමද සිද්ධ වෙන්නේ කියන කාරණාව පිළිබඳ නිරීක්ෂණය කිරීම සඳහා.
දැන් අමල්, මේ අන්තර්ජාතික නිරීක්ෂකයෝ සම්බන්ධයෙන් කතා බහ කළාට පස්සේ තවත් පුංචි මේ කාරණාවක් අපි හැමෝටම ඇති වෙනවා. ඒ තමයි දැන් මේ ඡන්ද ප්‍රතිඵලයේ කුමක් වේවිද කියන වගට වෙන పూర్ව මත විමසුම් සම්බන්ධව යන කතා බහ. අපි දකිනවා සමාජ මාධ්‍ය ජාල හරහා අහවල් පාර්ශ්වයේ මත විමසුමක් කළා, බුද්ධ්‍යංශ මත විමසුමක් කළා, මෙන්න මේ කණ්ඩායම් විසින් මත විමසුමක් කළා, මේ වගේ නොයෙකුත් ආකාරයේ සමීක්ෂණ වාර්තා. මම ඔබෙන් ඇත්තටම දැනගන්නට කැමති කවුද මේ పూర్ව මත විමසුම්, పూర్ව මැතිවරණ සමීක්ෂණ වාර්තා කරපු පාර්ශ්ව ශ්‍රී ලංකාවේ?
දිලක්ෂ, ඇත්තටම කිසිම කණ්ඩායමක් හෝ ආයතනයක් හෝ විශ්වවිද්‍යාලයක් මේ මැතිවරණය සම්බන්ධයෙන් పూర్ව සමීක්ෂණ පරීක්ෂණ කළා කියලා කිසිම තැනක ඇත්තටම වාර්තා වෙන්නේ නැහැ. කොටින්ම ශ්‍රී ලංකාවේ මැතිවරණ නීතිය අනුව එවැනි සමීක්ෂණ කරත් ඒවා පළ කිරීමත් නීති විරෝධී වෙනවා. බොහෝ අවස්ථාවලට වෙලා තියෙන්නේ එක එක දේශපාලන පක්ෂවලට තමන්ගේ ප්‍රවර්ධන කටයුතු හැටියට සමහරු මෙවැනි සමීක්ෂණ වාර්තා තිබුණා තමන්ගේ අපේක්ෂකයා ඉදිරියෙන් සිටිනවායි කියලා මේ විදිහට ප්‍රචාර ගෙනිච්චට ඒ කිසිම දෙයක් සත්‍යව නොවන බවට මේ වෙනකොට තහවුරු වෙලා තියෙනවා. බොහෝ අවස්ථාවලදී ජාත්‍යන්තර ආයතන මෙවැනි සමීක්ෂණ කළා කියලත් ඒ සටහන් කරලා තිබුණා. සමහර අවස්ථාවලදී විශ්වවිද්‍යාල වලින් කළා කියලා තොරතුරු ලබා දීලා තිබුණා, විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාලවලට. නමුත් ඒ බොහෝ විශ්වවිද්‍යාලත් ඒ වගේ මේ අනිකුත් ආයතන ඒවා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. නමුත් මේ දේශපාලන පක්ෂ ඔවුන්ගේ දැන ගැනීම සඳහා බොහෝ අවස්ථාවලදී මේ සමීක්ෂණ කිරීම සඳහා පෞද්ගලික ආයතන වලට පවරලා තියෙනවා. එවැනි ඒ සමීක්ෂණවල ලැබෙන වාර්තා ඒ පක්ෂ තමන්ගේ ඉදිරි මැතිවරණ කටයුතු සඳහා ඒවා පාවිච්චි කළා මිසක්ක ඒවා ජනතාවට මුදා හැරපු බවක් වාර්තා වෙන්නේ නැහැ. ඉතින් අවසාන වශයෙන් අපිට කියන්න පුළුවන් මේ කලයි කියන සමීක්ෂණ වාර්තා එකක්වත් සත්‍ය නොවන බව.
හොඳයි, දැන් ඇත්තටම මේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශත පිළිබඳවත් මේවර කතා බහ වෙනවා. අපි දකිනවා දැන් විදේශගත ශ්‍රී ලාංකීය ප්‍රජාව 200,000 ආසන්න පිරිසක් හෝ ඊට වඩා වැඩි පිරිසක් ශ්‍රී ලංකාවට ඇවිල්ලා තියෙනවා කියලා ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය මගින් ප්‍රකාශයට පත් කළා මේ ඊයේ පෙරේදා වගේ දවස් දෙක ඇතුළතදී. ඊට අමතරව මෙවර ඡන්දය ප්‍රකාශ කරන සංඛ්‍යාවේ මේ ප්‍රතිශත වශයෙන් ගත්තහම ඉහළ සංඛ්‍යාවක් වාර්තා වේ කියලත් අනාවැකි පළ වෙනවා. ලංකාව තුළ ඒ සම්බන්ධව තියෙන තත්ත්වය කොහොමද?
ඔව්, මෙතන විරුදුක්ෂි ඇත්තටම රටේ මැතිවරණය සම්බන්ධයෙන් ජනතාවගේ උද්‍යෝගයක් තියෙන බවට මැතිවරණ කොමිසමත් ප්‍රකාශ කළා. මෙතනදී මැතිවරණ කොමසාරිස් කාර්යාලය නිල වශයෙන්ම කිව්වා ඔවුන් දැනට විශ්වාස කරනවායි කියලා. මෙවර ජනාධිපතිවරණයේදී 80%-85% අතර ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කරાવી කියලා. පෞද්ගල ජනාධිපතිවරණයේදී 82%ක් කිට්ටු වෙන තැනට ඡන්ද ප්‍රකාශ වෙලා තිබුණා. ඉතින් මෙවර ජනාධිපතිවරණයේ ඊතරම්ම ඉහළ ප්‍රතිශතයක් පවතී කියලා විශ්වාස කරනවා. මේ වෙනකොට විදේශවලිනුත් පිරිස් ශ්‍රී ලාංකිකයන් නැවත තමන්ගේ රටට ඇවිල්ලා තියෙනවා මේ ඡන්දය ප්‍රකාශ කරන්න කියලා. ඒ වෙන අපිට බොහොම පැහැදිලිවම පෙනෙන්නට තිබුණා. නමුත් ඒ සංඛ්‍යාව 200,000ද ඊටත් වඩා වැඩිද කියන කාරණාව කියන්නට නිශ්චිත වශයෙන් කියන්නට අමාරුයි. නමුත් අපිට දැනගන්න පුළුවන් බොහෝ තැන්වලදී ශ්‍රී ලාංකිකයන් නැවතත් පැමිණිච්ච බවට ඒ සාධක පේනවා කියනවා. අපි පාරට බැස්සොත් මැතිවරණයක් තියෙනවා කියන කාරණාව එතරම් ප්‍රදර්ශනය වෙන්නේ නැහැ. මොකද පෝස්ටර් බැනර් වගේ දේවල් බොහෝම විරලයි මේ අවුරුද්දේ මේ අවස්ථාවේදී. ඒ නිසා මේ මැතිවරණයක තියෙන ලකුණු පාරට බහපුවම නොපෙන්නන්නට තිබුණට ජනතාව අතර ඡන්දය පිළිබඳ දැඩි උද්‍යෝගයක් තියෙන බව තමයි මැතිවරණ කාර්යාලය ප්‍රකාශ කළ සිටින්නේ.
අපි දැක්ක මැතිවරණයේ කොමිසමේ සභාපතිවරයා මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කිරීමක් කළා. මෙවර ඉතාම සාමකාමී තත්වයක් තියෙන්නේ මැතිවරණයට පෙර ආතුව, විශේෂයෙන්ම ඉදිරිපත් වෙලා සිටින ප්‍රධාන අපේක්ෂකීන් පවා මේ ප්‍රචණ්ඩත්වයට විරුද්ධයි කියලා ඔහුගේ මේ නිරීක්ෂණයක් විදිහට ප්‍රකාශයට පත් කළා. දැන් ඇත්තටම අපි දකිනවා මේ පසුගිය කාලවකවානුවේදී ශ්‍රී ලංකාවේ නායකයා වෙනස් කරලීම කියන කාරණාව සම්බන්ධයෙන් ජනතාව මේ වෙනස්මාකාරයේ මතයකට පැමිණෙමින් සිටින ආකාරය. දැන් එතකොට ජනාධිපතිවරණ මේ ප්‍රවර්ධන කටයුතු ආරම්භක සමයේදී ජනතාව එක්තරා මතයක හිටියා සම්පූර්ණ වෙනසක් අවශ්‍ය වෙන වගට. දැන් මේ වෙනකොට කොහොමද රැල්ල ගලා යමින් තියෙන්නේ? කොහොමද දැන් ශ්‍රී ලාංකික ඡන්දදායකයා මේ සම්බන්ධයෙන් වෙනස් වෙලා කියලා ඔබට හිතෙනවද අමල්?
ඔව්, මෙතන දිලුක්ෂි දැන් ඡන්දදායකයා සම්බන්ධයෙන් අපි බැලුවොත් කොයි ආකාරයෙන් මේ ආකල්ප වෙනස් වුණාද කියන එක ඇත්තටම නිරීක්ෂණය කරන්නට අමාරුයි. නමුත් මුල් අවස්ථාවේදී මේ තරඟයේ පිවිසෙන ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට අමතරව විශේෂම ජනතා විමුක්ති පෙරමුණත් ඒ වගේම මහේෂ් සේනනායක මහතා නියෝජනය කරපු කණ්ඩායමත් බොහොම ලොකු ආකර්ෂණයක් තිබිච්ච බවක් අපිට දකින්න ලැබුණා. ඒ කියන්නේ අලුත් තුන්වන පාර්ශවයකට එහෙමත් නැත්නම් තවත් විකල්ප කණ්ඩායමකට මේ මැතිවරණයේදී ලොකු ඉඩකඩක් තියෙනවා කියන අදහස ඡන්ද ව්‍යාපාරයේ ආරම්භයේදී මතුවලා තිබුණා. නමුත් ඒ ඡන්ද ව්‍යාපාරයේ අවසාන අදියරට පැමිණෙනවත් එක්කම අපි දුටුවේ මේක ප්‍රධාන පක්ෂ දෙකේ එහෙම නැත්නම් ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස අතර සටනක් බවට පරිවර්තනය වෙච්ච බව තමයි අපිට පෙනී ගියේ.
නංගමල්, මේ ඡන්දයේ අවසාන සතිය වෙද්දී අපි දකිනවා මේ මැතිවරණ වේදිකාව බොහොම උණුසුම් වුණා විවිධ පොරොන්දු ප්‍රකාශ හරහා. දැන් අවසාන ඡන්ද ප්‍රතිඵලය වෙනස් වන්නට පුළුවන් කියලා මැතිවරණ වේදිකාවල ඇති වුණු තීරණාත්මක කාරණා මොනවද?
දිල්ලක්ෂේ මුලින්ම ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ කටයුතු ඉතාමත්ම අපි මුලින් කිව්වා වගේ උච්චතම අවස්ථාවකින් ආරම්භ වුණේ. මොකද ඔහුගේ පැමිණීම සම්බන්ධයෙන් ලොකු උද්‍යෝගයක් තිබුණා. ඒ එක්කම ඔහුගේ පැමිණීම නිල වශයෙන් ප්‍රකාශයට පත්වීමත් ඇත්තටම බොහෝ විට මේ මැතිවරණයේදී බොහොම තීරණාත්මක තැනක් බවට පත් වුණා. ඉතින් ඔහුගේ පැමිණීමත් එක්කල මුළු ඡන්ද ව්‍යාපාරයම ඇත්තටම ඉතාමත්ම ඉහළම තැනකට පැමිණියා අගෝස්තු මාසෙ වෙනකොට. ඉතින් ඒ ඔහුට හැකි වුණා ඒ පළවෙනි සති කිහිපයේදී ඔහුගේ ප්‍රධාන මාතෘකාව හැටියට මේ මැතිවරණයේදී ප්‍රධාන තීරණාත්මක සාධකයේ හැටියට ජාතික ආරක්ෂාව කියන මාතෘකාව ඉදිරියෙන් තබාගෙන තමන්ගේ ප්‍රචාරක කටයුතු ඉදිරියට ගෙන යන්නට ඒකට පිළිතුරක් හැටියට එක්සත් ජාතික පක්ෂයට ඇත්තටම ඒකට මුහුණ දෙන්න අමාරු තත්ත්වයක් තිබුණා. උන්ට ඒකට විසඳුමක් එහෙම නැත්නම් පිළිතුරක් නැති තත්ත්වයට ඇවිල්ලා තිබුණා. පසුව සජිත් ප්‍රේමදාස මෙතනදී ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා ෆීල්ඩ් මාර්ෂල්වරයාගේ නම යෝජනා කිරීමත් සමග ඒක බොහෝ දුරට එක්සත් ජාතික පක්ෂයේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ලබා දුන්න පිළිතුරක් බවට පත් වෙලා ක්‍රමක්‍රමයෙන් මේ ජාතික ආරක්ෂාව කියන මාතෘකාව ඡන්ද වැඩපිළිවෙලෙන් ඒ ප්‍රමුඛතාවලින් යම් කිසි දුරකට පිටිපස්සට ගියා කියලා අපිට කියන්නට පුළුවන්. ඊට පස්සේ ආර්ථික ප්‍රශ්න විශේෂයෙන්ම කෘෂිකර්මාන්තයේ මුහුණ දෙන ආර්ථික ප්‍රශ්න ඉදිරියට එන්න පටන් ගත්තා. ගෝඨාභය රාජපක්ෂේ අවස්ථාවේදී වී ගොවියන්ට පොහොර සහනාධාර ලබා දීම ප්‍රකාශයට පත් කරා. ඉතින් ඒකත් විශාල පිම්මක් හැටියට ඔහුගේ ප්‍රවර්ධන කටයුතු වලදී අපි දුටුවා පිම්මක් හැටියට මේ විශාල සහනාධාරයක් වී ගොවියන්ට ලබා දීම. ඉතින් එතනදී ඒකටත් පිළිතුරක් හැටියට සජිත් ප්‍රේමදාසත් ඒ යෝජනාවම ඉදිරිපත් කරලා තමනුත් ඒ නොමිලේ පොහොර ලබා දෙන බව ප්‍රකාශ කරාට පස්සේ එතකොට කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් ඒ පොරොන්දුවත් බොහෝ අවස්ථාවලදී ඒ අර ප්‍රමුඛතාවලින් පල්ලෙහාට ගියා කියලා අපිට පෙනී ගියා. ඊට පසුව අපි දුටුවා මේ ඡන්ද කටයුතු වලදී ගෝඨාභය රාජපක්ෂ තමන්ගේ පොහොට්ටු පක්ෂය වෙනත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එකට තරඟ වැදීමත් තුළින් ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය නිල වශයෙන් ලැබීම තුළින් කලින් මැතිවරණ දිහා බලපුවාම ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලබාගත් ඡන්ද ප්‍රතිශතයත් එක්කලා ඔහුට ඇත්තටම බොහොම පහසුවෙන් අර 50% ප්‍රතිශතය ළඟා කර ගැනීමට හැකිවන බවක් අපි දුටුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔහුට නිල වශයෙන් සහාය දැක්වීමටත් එක්කලා. පසුව ඒක එක්තරා විදිහකට පසුබෑමකට ලක් වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරිය හැටියට කටයුතු කරන චන්ද්‍රිකා කුමාරතුංග ඇය ඉදිරිපත් වෙලා ඇය මේ අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂට සහාය නොදෙන බවටත් ඒකම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුරැකීමේ සංවිධානයක් හැටියට ඔවුන්ගේ අනන්‍යතාවය ආරක්ෂා කරගන්නට ඕනේ කියලා විශේෂම කුමා වෙල්ගම මහත්මයා ඉදිරි ප්‍රමුඛ කණ්ඩායමක් ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව නැගී හිටීම තුළින් එක්තරා විදිහකට ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අතර ඇති කරගත්තා වූ ඒ සම්මුතිය තුළින් ඔවුන්ට මුලින් ලැබිච්ච ඒ සහාය ක්‍රමක්‍රමයෙන් අඩුවෙන බවක් තිබුණා. ඉතින් ඒකත් බොහෝ දුරට සජිත් ප්‍රේමදාසගේ ඡන්ද ව්‍යාපාරය ඉස්මතු වීමට හේතුවක් වුණා. ඉතින් අවසාන අදියරට එනකොට විශේෂයෙන්ම බොහෝ අය දුටුව කාරණාවක් තමයි සජිත් ප්‍රේමදාසගේ ඉතා පහළ මට්ටමින් පටන් ගත්ත ඡන්ද ව්‍යාපාරය බොහෝ දුරට ඒක උඩට එන බවක්, එහෙම නැත්නම් ඒක ඉස්මතු වෙන බවක් අපි දුටුවා. නමුත් මේ ඉස්මතු වීම ගෝඨාභය රාජපක්ෂගේ ඒ ඡන්ද ව්‍යාපාරය අභිභවා යන්න හැකි වෙනවද නැද්ද කියන කාරණාව අපිට බලන්න වෙන්නේ ඡන්දෙන් පස්සේ. නමුත්
ඒ ක්‍රමක්‍රමයෙන් ඉහළ යාමට බලපාපු කාරණා මොනවාද මේ සජිත් ප්‍රේමදාසගේ ඡන්ද ව්‍යාපාරය තුළ?
මේක එක සම්දිස්ථානයක් හැටියට දකින්න පුළුවන් දිරුක්ෂි. ඔහුගේ යෝජනාවක් තිබුණා කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා සම්බන්ධයෙන්. ඔහු යෝජනා කරා ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගෙන් විශාල පිරිසක් ඒ තමන්ගේ ඔසප්පීමේ කාලය තුළදී බොහෝ විට කාන්තා දරුවන් ඉස්කෝලේ නොයන තත්ත්වයක් තියෙනවා. මොකද ඔවුන්ට මේ සනීපාරක්ෂක තුවා ලබා ගැනීමට හැකියාවක් නැති නිසායි කියලා. ඉතින් මෙහිදී ඔහුගේ යෝජනාවක් හැටියට ඉදිරිපත් වුණා ඒ කාන්තාවන්ට අවශ්‍ය සනීපාරක්ෂක තුවා නුමිලේ ලබා දෙනවයි කියලා. ඉතින් මේ අවස්ථාවේදී ඔහුව බොහෝ වෙලාවට හාස්‍යයට විහිළුවට ලක් කරා සමහර නියෝජිතයින්. ඒ උපහාස වලට ලක් වුණත් තමන් මේ කාරණාව කාන්තාවන්ගේ ඒ සනීපාරක්ෂාව සම්බන්ධයෙන් බොහොම තදින්ව පෙනී හිටිනවා කියලා. ඉතින් කාන්තා පක්ෂයේ සහය ලබා ගැනීමට ඒක බොහෝ විට සමත් වුණා කියලා කියනවා. මොකද ඇත්තටම ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 52%ක්ම කාන්තාවන්. ඉතින් ඒක බොහෝ වෙලාවට සජිත් ප්‍රේමදාසගේ ඡන්ද ප්‍රවර්ධන කටයුතු වල සාර්ථක අවස්ථාවක් හැටියට තමයි බොහෝ දෙනෙක් ඒක දුටුවේ.
දැන් ඒත්ක මමල් දැන් අපි අපිට මේ සාමාන්‍ය ජන සමාජයේ සහ විවිධ පුද්ගලයින්ට විවිධ පාර්ශ්වවලට කතා බහ කරද්දී ඇහෙන මතයක් තමයි මේ බොහොම කරට කර ප්‍රතිඵලයක් ලැබේවි. කවුරුත් 50%ක ඡන්ද ප්‍රතිශතයක් ගන්න එකක් නැති වෙයි කියලා. ඒ සම්බන්ධව තියෙන වාතාවරණය මොකක්ද දේශපාලන ක්ෂේත්‍රයේ යම් යම් මත අදහස් සහ තොරතුරු විමසා බැලීමේදී ඔබට හමුවන?
ඔව් දිලුක්ෂ, මෙතන ඇත්තටම මැතිවරණ කොමිසම මේ පිළිබඳ ඇත්තටම අදහසක් පළ කරන්නේ නැහැ නිල වශයෙන්. නමුත් අපිට මේ මැතිවරණ කටයුතු වලට සහභාගී වෙච්ච මීට කලින් ඒ පළපුරුදු තියෙන නිලධාරීන් එක්ක පෞද්ගලික මට්ටමින් කතා කරනකොට ඔවුන්ගේ අපිට ලැබෙන ප්‍රතිචාරය තමයි බොහෝ දුරට මේ අවස්ථාවේදී මැතිවරණයේ කිසිම අපේක්ෂකයෙකුට 50% ළඟා කරගන්න අපහසු වෙයි කියන කාරණාව. මීට කලින් කවරක් දාකවත් එවැනි දෙයක් සිදුවෙලා නැහැ. එසේ 50% කිසිම අපේක්ෂකෙක් ලබා ගත්තේ නැත්නම් අර දෙවන මනාපය ගණන් කරන්නට සිදු වෙයි කියන ඒ බියකුත් මේ වෙනකොට මතුවලා තියෙනවා. ඉතින් ඒ අනුවම තමයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළා යම් කිසි විදිහකින් දෙවන මනාපය ගණන් කරන්නට සිද්ධ වුණොත් අවසාන ප්‍රතිඵලය ලබා දීමේදී තය 8ක් හෝ 10ක් ප්‍රමාද වන්නට පුළුවන් කියලා. ඒ කියන්නේ ඉරිදා අවසාන ප්‍රතිඵලය ලබා දෙන්නට බැරි වෙන්නට පුළුවන්. ඒක බොහෝ දුරට 18 වෙනිදා දක්වා කල් යයි කියලා දෙවන වටේ ගණන් කිරීමක්, එහෙම නැත්නම් ඒ දෙවන මනාප ගණන් කිරීමක් සිද්ධ කරන්නට සිදු වුණොත් මෙතන තුන්වන තැනටපත් වෙන ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ඉදිරිපත් වෙන ඔහු නියෝජනය කරන ඒ සන්ධානයේ 4-5% වගේ ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තොත් බොහෝ දුරට අර ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගෙන් එක්කෙනෙකුටවත් 50% ළඟා කරවීමට අපෝසත් වෙයි කියන බියක් මතුවලා තියෙනවා. ඉතින් බොහෝ දිරට මෙතන මේ දෙවන මනාපය ගණන් කිරීම සම්බන්ධයෙන් තීරණාත්මක සාධකයක් බවට පත් වෙලා තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ ඔවුන් ලබා ගන්නා ඡන්ද ප්‍රතිශතය 90%. සමස්තයක් හැටියට ඔවුන්ට සාමාන්‍යයෙන් රටේ ඡන්දදායකයන්ගෙන් 3-4% වගේ ප්‍රමාණයක් ඡන්ද ප්‍රමාණයක් ඔවුන්ට ඔවුන්ගේ ජන පදනමක් හැටියට තියෙනවා. නමුත් ඒ ප්‍රමාණය වැඩි වුණොත් මේ අවස්ථාවේදී එහෙනම් බොහෝ දුරට දෙවන මනාපය ගණන් කරන්නට සිදු වෙයි කියන ඒ බියක් මතුවලා තියෙනවා.
අමල්, මේ පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද දෙවන මනාපය කොහොමද මේ යම්කිසි අපේක්ෂකයෙකුට ජයග්‍රහණය අත්පත් කර දෙන්නේ කියලා? දැන් අපි හිතමු යම් කිසිම ප්‍රධාන අපේක්ෂකවරුන් දෙදෙනාටම හැකියාවක් ලැබෙන්නේ නැහැ 50% ලබා ගන්න. එතකොට දෙවන මනාපය ගණන් කිරීම සිදු කරනවා. එතකොට ඒ දෙවන මනාපය අර අපේක්ෂකවරුන්ට අර මූලික සංඛ්‍යාවලට එකතු කිරීමක් කරනවද? කොහොමද ඒක දෙවන මනාපය ගණනය කිරීමේ කටයුතු සිද්ධ වෙන්නේ?
අතරම දෙවෙනි මනාපය කියන්නේ දිලෘක්ෂි ඡන්ද නීති අනුව ඕනෑ ඡන්ද දායකයෙකුට පුළුවන් තමන් කැමති අපේක්ෂකයන් 3 දෙනෙකුට ඒ අනුපිළිවෙලට 1, 2, 3 කියලා ඡන්ද පත්‍රිකාවේ ලකුණු කරන්නට, තමන් කැමති අපේක්ෂකයාට 1 ලබා දෙන්නට පුළුවන්, තමන් කැමති දෙවෙනි අපේක්ෂකයෙක් ඉන්නොත් 2, 3 වෙනි අපේක්ෂකයෙක් ඉන්නොත් 3 කියලා ලකුණු කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් තමන් කැමති අපේක්ෂකයාට පමණක් ඡන්දය ලබා දෙනවා නම් 4ක් ලකුණු කරන්නට පුළුවන්. යම් කිසි ඡන්දදායකෙක් දෙවන මනාපයක් ලකුණු කරලා තිබුණා නම් කිසිම කෙනෙක් 50% ගන්න නැති අවස්ථාවකදී පමණක් ඒ මනාපය ගණන් කරන්නේ. ඉතින් මෙතන සිද්ධ වෙන්නේ පළවෙනි අපේක්ෂකයන් දෙන්නා ලබාගත් ඡන්ද එසේ තිබියදී ඒ ඡන්ද පත්‍රිකාවල දෙවන මනාපයක් ලකුණු කරලා තිබේ නම් ඒ දෙවෙනි මනාපේ ලකුණු කරලා තියෙන්නේ අර මුලින් ඉස්සරහට වැවිලා තියෙන ඡන්ද අපේක්ෂකයන් දෙදෙනාට නම් එහෙනම් ඒ දෙවෙනි මනාප 1-2 කියන අපේක්ෂකයන් වෙනුවෙන් ගණන් කිරීමක් සිද්ධ වෙනවා. එතකොට මේක කරන අවස්ථාවේදී මැතිවරණ නිලධාරීන්ට සිද්ධ වෙනවා මේ 1-2 කියන අපේක්ෂකයා ඇරෙන්න අනෙකුත් අපේක්ෂකයන්ට ලැබෙන ඡන්ද පත්‍රිකා ඉවත් කරලා ඒවාවල කවුරු හරි දෙවන මනාපයක් ගණන් කළාද, ඒ දෙවන මනාපය 1-2 කියන අපේක්ෂකයන්ට ලැබිලා තියෙනවා නම් ඒවා කොහොමද කියලා ඒවා තෝරා බේරා ගැනීම සඳහා සෑහෙන කාලයක් යයි කියලා විශ්වාස කරනවා. ඉතින් ඒ නිසාවෙන්ම තමයි මේ මැතිවරණ කොමසාරිස් කාර්යාලය කියන්නේ ඒ අවසාන ප්‍රතිඵලය නිකුත් කිරීම පැය 8-10 ওই කාලයකින් දීර්ඝ වන්නට පුළුවන් කියලා.
අපි දැන් මේ කතා බහ කරමින් සිටින්නේ හෙට ශ්‍රී ලංකාවේ 7 වෙනි විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම හා සම්බන්ධව වන මේ ජනාධිපතිවරණය හා සම්බන්ධව මේ වෙනකොට පවතින වාතාවරණයත් ඒ සම්බන්ධව තියෙන අන්තර්ජාතික අවධානයත් ශ්‍රී ලංකාව තුළ පවතින වාතාවරණයත් පිළිබඳව ජනාධිපතිවරණය පැවැත්වීමට කලින් දවස වන නිසා අමල් දැන් අපිට මේ තවත් මේ දූෂමාන ආරංචි විවිධ ස්වරූපයෙන් ලැබෙනවා මේ අවසාන මොහොතේ යම් කිසි වූ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ ක්‍රියාදාම සිදු කෙරලීම තුළින් ජනතා මතය වෙනස් කරන්නට යම් ඉඩකඩක් තියෙන අවස්ථා තියෙන්නට පුළුවන් කියලා මේක ටිකක් කියනකොට අපේ ජනතාවට තැතිගැන්වීමක් ඇති කරන කාරණාවක්. නමුත් ඇත්තටම මේ වගේ යන මේ ආරංචිවල තියෙන සත්‍ය අසත්‍යතාවය කොහොමද?
දිනුක්ෂ මෙවැනි ආරංචි කිහිපයක්ම ඇවිල්ලා තිබුණා. අපි දැනගන්න තියෙන විදිහට ආරක්ෂකංශ මේවා පිළිබඳ සොයා බැලීමකුත් කරා. මීට කලින් අවස්ථාවේදීත් මේ වගේම නොයෙකුත් ස්ථානවල ඒ ප්‍රචණ්ඩකාරී ක්‍රියා ඇතිකරන්නට නොයෙකුත් දෙනා සැලසුම් කරනවා කියන එවැනි තොරතුරු ලැබිලා ආරක්ෂක අංශවලට ලැබිලා තිබුණා. ඒවා සොයා බලලා තිබුණා. නමුත් ඒවායේ සත්‍යතාවයක් තිබුණේ නැහැ. සමස්තයක් හැටියට මේ මැතිවරණය ඇත්තට මේ සතවර්ෂයේ තිබිච්ච සාමකාමී මැතිවරණයේ හැටියට හඳුන්වලා තියෙනවා පොලිසියත් ඒ වගේම මැතිවරණ කොමිසමත්. මොකද ඔවුන්ට ලැබිලා තියෙන පැමිණිලි සංඛ්‍යාව බලපුවහමත් ඒ වගේම ඒ ප්‍රචණ්ඩ ක්‍රියා බලපුවහමත් සංඛ්‍යාත්මකව ඉතාමත්ම අඩුවීමක් ඒ වගේම ගුණාත්මකව බැලුවත් ඒවත් ඉතාම අවම මට්ටමින් පවතින්නේ. අවස්ථා කීපයක කැටීම් කැටීම් ඒ වගේම තුවක්කු පෙන්න බිය ගැන්වීම් වගේ දේවල් සිද්ධ වුණාට මීට කලින් මැතිවරණවලට සාපේක්ෂව ඉතාමත්ම අඩු මට්ටමක තමයි මේ ප්‍රචණ්ඩ ක්‍රියා තියෙන්නේ. නමුත් මේ අවසාන මොහොතේදී යම් කිසි ප්‍රහාරයක් දියත් කිරීම තුළින් අවසාන ප්‍රතිඵලයට ඡන්දයට බලපෑමක් කරයිද කියන ඒ සැකය බොහොම තදින් ඉස්මතු වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ලංකාවේ බොහෝ ස්ථානවල ඒ බෝම්බ බිය නැවත ඇති වෙලා තියෙනවා. ඒ වෙනුවෙන් ආරක්ෂක අංශ විශාල ප්‍රමාණයකුත් යොදවලා තිබුණා මෙවැනි දෙයක් වැළැක්වීම සඳහා. නමුත් ඒ අවසාන දිනේ වෙනකොට ආරක්ෂාව පිළිබඳ සම්පූර්ණ වගකීම පොලිසියට පැවරනවා. මොකද යුද හමුදාව යොදවන්නට නීතිමය බාධාවක් තියෙනවා මැතිවරණය ප්‍රකාශිත වෙන අවස්ථාවේදී. ඉතින් ඒ නිසා ඒ පොලිසිය සම්පූර්ණ ආරක්ෂාව දැඩි කිරීමේ කටයුත්තක් පිළිබඳ අපිට වාර්තා වුණා. විශේෂයෙන්ම මේ අවසාන පැය 24 කාලය තුළදී එවැනි දෙයක් සිදු නොවීම සඳහා ඔවුන් ඒ සඳහා වැඩපිළිවෙල කිහිපයක් දියත් කරගොවත් අපිට වාර්තා වුණා.
මම අවසාන වශයෙන් දැනගන්න කැමති අමල් ශ්‍රී ලංකාවේ මීළඟට පත්වන ජනාධිපතිවරයා හා සම්බන්ධව අන්තර්ජාතිකව විශාල අවධානයකුත් තියෙන නිසා අපි දන්නවා 2015 යහපාලනය යටතේ බිහිවුණු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සම්බන්ධව විශාල උනන්දුවක් දක්වා අන්තර්ජාතික ප්‍රජාව සංවිධාන සහ රටවල්. දැන් ඒ අනුව බලනකොට මේ පත්වන්නට නියමිත නව ජනාධිපතිවරයා ප්‍රධාන අපේක්ෂකවරුන් දෙදෙනා පිළිබඳව කතා බහ කරද්දී ගෝඨාභය රාජපක්ෂ හෝ සජිත් ප්‍රේමදාස මේ දෙදෙනාගෙන් කවුරු ජනාධිපති වුණත් ඔවුන් දෙදෙනා සම්බන්ධව අන්තර්ජාතිකව කොයි වගේ ප්‍රතිචාරයක් ලැබේවිද, කොයි වගේ සබඳතාවක් තියේවිද ඔවුන් දෙදෙනාත් එක්ක මේ අන්තර්ජාතිකත්වය?
දිල්දුක්ෂි අතරම මේ අපි දැන් ශ්‍රී ලංකාවේ තියෙන විදේශ තානාපති කාර්යාලයත් සමග කතා කිරීමේදී ඔවුන්ගේ නිල ස්ථාවරය වෙන්නේ ශ්‍රී ලංකාවේ මේ දෙපළගෙන් කවුරු ජනාධිපති වුණත් ඕනෑම පත්වෙන නායකයෙක් සමග කටයුතු කිරීමට තමන් උනන්දුවෙන් ඉන්නවා කියන කාරණාව තමයි ඔවුන් නිල වශයෙන් ප්‍රකාශ කරන්නේ. නමුත් ඇත්තටම අපිට පේන්න තියෙන කාරණාව තමයි විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් යුරෝපා රටවලුනුත් ඒ වගේම බටහිර රටවල් ප්‍රධාන වශයෙන්ම ඔහු සමග මීට කලින් විශේෂයෙන්ම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන ඒ මානව අයිතිවාසිකම් පිළිබඳ ඇති වෙලා තියෙන ප්‍රශ්න සම්බන්ධයෙන් ඔහුත් එක්ක බොහෝ අවස්ථාවලදී ගැටීම් ඇති වෙච්ච බවක් තිබුණා. ඔහු රටේ නායකත්වයට පත් වුණොත් ශ්‍රී ලංකාව සමග ගනුදෙනු කිරීමේදී ඔවුන්ගේ පසුබිමත් එක්ක තමයි ඔවුන්ට ඉදිරියේදී ගෝඨාභය රාජපක්ෂත් එක්ක කටයුතු කරන්නට සිද්ධ වෙන්නේ. සජිත් ප්‍රේමදාස සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාවට එතරම් සමීප බවක් එහෙම නැත්නම් ඔහු ගැන අදහසක් ඇති කරගන්නට අවස්ථාවක් ලැබිලා තිබුණේ නැහැ. මොකද ඔහු ඇත්තටම ඇමතිවරයෙක් හැටියට කටයුතු කරේ මේ දැනට පවතින ආණ්ඩුවේ සමනයි. ඔහු පක්ෂයේ නියෝජ්‍ය නායකයා හැටියට කටයුතු කළාට විදේශ කටයුතු සම්බන්ධයෙන් හෝ විදේශ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඔහු එතරම් ඍජුවම අනෙකුත් රටවල් සමග ගනුදෙනු කරපු පුද්ගලයෙක් නෙමෙයි. නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන කාලය තුළදී බොහෝ අවස්ථාවලදී විදේශීය රටවල් විශේෂයෙන්ම බටහිර රටවල් සමග උරෙනුර ගැටිලා ඒ විශේෂයෙන්ම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇතිවෙච්ච යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්ුත් බොහොම ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්වෙච්ච පුද්ගලයෙක්. ඉතින් ඔහු සමග කටයුතු කිරීම සම්බන්ධයෙන් බොහෝ අවස්ථාවලදී බටහිර රටවල් මීට කලින් 2005-2015 අතර කියන කාලයේදී ඒ කාලයේදී ඔවුන් ගෝඨාභය රාජපක්ෂ සමඟ ගනුදෙනු කිරීමේදී සිදු වෙච්ච ඒ පසුබිම තුල තමයි ඔහු සමඟ කටයුතු කරන්න ඔවුන් ඉදිරිදි සිද්ධ වෙන්නේ. නමුත් සජිත් ප්‍රේමදාස සම්බන්ධයෙන් විදේශ රටවල් වලට එතරම් පළපුරුද්දක් නැති බවයි පේන තියෙන්නේ.
අපි දැන් මේ අසල්වාසී රට ඉන්දියාව පිළිබඳව ගත්තොත් එහෙම අපි දන්නවා මේ ඉන්දියාවේ LTT සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් විදිහට නම් කරලා තිබුණු ඒ කාල සීමාව අවසන් වුණාට පස්සේ ඉන්දිය රජය නැවත වතාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා මේ LTT සංවිධානය ත්‍රස්ත සංවිධානයක් විදිහට ඉන්දියාවේ ඒ පවතින නීතිය තවදුරටත් දීර්ඝ කරන්න. එතකොට ඉන්දියාවේ මේ යම් පක්ෂවලින් ඒට විරෝධතාව ඇති වෙනවා අපි දැක්ක පහුගිය කාලවක වනිදී. නමුත් ඉන්දියාව මේක ක්‍රියාත්මක කළා. ඔවුන් මූලික කාරණා විදිහට පෙන්වන්නේ ඔවුන්ගේ හිටපු අගමැතිවරයෙකුණු රජීව් ගාන්ධි ඝාතනය හේතුවෙන් ඉන්දියාව තුළ මේ LTT සංවිධානයේ ත්‍රස්ත සංවිධානයක් බවට පත් වුණා කියලා. දැන් LTT සංවිධානය වගේ ඝාතනය කරපු පුද්ගලයෙක් තමයි මේ ප්‍රධාන අපේක්ෂකවරයන් දෙදෙනාගෙන් එක්කෙනෙක් වෙන සජිත් ප්‍රේමදාසගේ පියා ආර් ප්‍රේමදාස මහතා. ඉතින් දැන් එහෙම කල්පනා කරද්දී ඉන්දියාව කොයි ඇහැකින්ද මේක බලන්නේ? දැන් ලංකාවේ දෙමළ ජාතික ප්‍රශ්නය, LTT සංවිධානය ත්‍රස්ත සංවිධානයක් විදිහට තමන්ගේ රට තුළම මේ වගේ මේ කාල සීමාව දීර්ඝ කිරීම කියන කාරණාව, එතකොට තමන්ගේ රටේ අගමැතිවරයෙකු ඝාතනය කරපු සංවිධානයක් මේක, ඒ වගේම ඒ සංවිධානය විසින්ම ඝාතනය කරපු ලංකාවේ ජනාධිපතිවරයෙකුගේ පුතෙක් දැන් මේ ඉදිරිපත් වෙලා සිටින්නේ මේ ජනාධිපතිවරණයට. දැන් ඒත් එක්කම අපි බැලුවොත් මේ ගෝඨාභය රාජපක්ෂ පිළිබඳව පැවති යුද්ධයේ සමයේදී ඉන්දියාව සමීපව කටයුතු කළා ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ කියන චරිත දෙක සමග. එහෙම බැලුවම අසල්වාසී ඉන්දියාවේ ප්‍රතිචාරය කොයි වගේ වෙන්න පුළුවන් කියලා අපිට උපකල්පනයකේ දෙන්න පුළුවන්ද?
ඔව්, දිරක්ෂි, මෙතන ඇත්තටම LTT සංවිධානය සම්බන්ධයෙන් ඒ ප්‍රතිපත්තිය බලපුවාම ඉන්දියාවට මේ අපේක්ෂකයන් දෙදෙනා එක්කම කටයුතු කරන්න පුළුවන් කියලා බොහොම පැහැදිලිවම පෙනියන. මොකද LTT සංවිධානය පිළිබඳ තියෙන ආකල්පය සජිත් ප්‍රේමදාසගෙත් ගෝඨාභය රාජපක්ෂගෙත් ඒ ආකල්පවල ලොකු වෙනසක් පේන්නට නැහැ. විදේශ ප්‍රතිපත්තිය දිහා බලපුවාම රොබ කිව්වා වගේ පහුගිය ආණ්ඩුව කාලෙදී ගෝඨාභය රාජපක්ෂ සමග ඉන්දියාව බොහොම ඍජුවම විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් කටයුතු කළා. මෙතනදී අපිට පේන්න තියෙන්නේ ඉන්දියාවට තියෙන ප්‍රශ්නයක් තමයි කලාපීය ආරක්ෂාව. ඔවුනට ඒක කොහොමද තමන්ගේ රටේ ආරක්ෂාවට බලපාන්නේ කියන කාරණාව. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වගේ රටකට චීනය හවුල් වීම, එහෙම නැත්නම් ශ්‍රී ලංකාව චීනය දෙසට නැඹුරු වීම බොහෝ වෙලාවට ඉන්දියාව දකින්නේ තමන්ට ඒක තර්ජනයක් හැටියට. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතුත් ඒ වගේම වරාය වාගේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේදී ඉන්දියාව බුඟක් වෙලාවට ශ්‍රී ලංකාව දිහා බලන්නේ ඉතාමත්ම සැකෙන් චීනය මේවට හවුල් කර ගැනීම සම්බන්ධයෙන්. ඉතින් එතනදී රාජපක්ෂ ආණ්ඩුව 2005-2015 අතර කාලය තුළදී බොහෝ විට චීනය සමග ඒ කිට්ටු මිත්‍රත්වයක්, ඒ වගේම කිට්ටු නැඹුරුවක් ඇති කිරීම, චීනයට ශ්‍රී ලංකාව තුළ කටයුතු කරන්නට ඉඩ ප්‍රස්ථා ලබා දීමත් සම්බන්ධයෙන් ඉන්දියාව අපි දන්නවා නිල වශයෙන් කෙසේ වෙතත් නිල නොවන මට්ටමින් ඔවුන්ගේ ඒ කනස්සල්ල දිගින් දිගටම පළ කරලා තිබුණා. ඉතින් මේ ඉදිරියේදීත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයෙක් යටතේ එවැනිම දෙයක් වෙයිද, එහෙම නැත්නම් ඉන්දියාවත් සමග මේ කාරණාවේදී ඒක තුලනය කරගෙන යන්න පුළුවන්ද කියන ප්‍රශ්නය මතුවෙන නිසා බොහෝ විදිහට මම හිතනවා ඉන්දියාවට රාජපක්ෂ ජනාධිපතිවරයෙක් ආවොත් චීනයත් සමග ඒ ඔහුගේ රජය කොයි ආකාරයෙන් කටයුතු කරයිද කියන කාරණාව ඔවුන්ට ඉතාමත්ම වැදගත් දෙයක් වෙයි කියලා.
හොඳයි අමල්, අපි සූතිවන්ත වෙනවා මේ හෙට ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙරාතුව ශ්‍රී ලංකාවේ පවතින වාතාවරණයත්, ඒ වගේම ප්‍රධාන අපේක්ෂකවරුන් හා සම්බන්ධී කාරණා පිළිබඳව සමාලෝචනයකේ දෙනටත්, ඒ වගේම අන්තර්ජාතික අවධානය සහ අන්තර්ජාතිකයේ තියෙන අපේක්ෂතා මොනවද ශ්‍රී ලංකාවේ බිහිවන නායකයා සමග කියන කාරණා පිළිබඳවත් පවතින වාතාවරණය යටතේ සමාලෝචනයට එකතු වීම පිළිබඳව අමල් ජයසිංහ මහතායි මේ සාකච්ඡාවට එකතු වුණේ FP ප්‍රවෘත්ති ජාලාවේ ශ්‍රී ලංකා ශාඛාවේ ධනියා විදිහට. අමල් සූති, ආයුබෝවන්, ලබන සිකුරාද හමුවෙමු.
ආයුබෝවන් දෘක්ෂි. වරණි දෙවි රැක වරණි අරුණ පුදා වේවා සම්බුදු සුවඳින් මිහි මනල වැසි නිවි පාන්නේවා සූවිසි වරණින් දෙවි රැක වරණි අරුණ පුදා වේවා සම්බුදු සුවඳි මේ මනල රැසි නිවි පහන්නේවා දිනේවා මව්බිම ශ්‍රී ලංකා
SPS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වෙයි. සිංහල වැඩසටහනට සවන් දීමට ආකාර කිහිපයකින් පුළුවන්. ගුවන්විදුලිය ඩිජිටල් රූපවාහිනියේ 38 වැනි නාලිකාව අන්තර්ජාලය හෝ SBS රේඩියෝ ඇප් මගින් සිංහල වැඩසටහනට සවන් දෙන්න පුළුවන්. SBS සිංහල වැඩසටහන සමස්ත ඕස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.